Honorable Mujibur Rahman. You have 7 minutes.
Stuti Garu Sabhapatumani. Visheshenma Palasaba Chanda Vimasim Sanshodana Panata Idrikat Kirima Ha Vachanaswalpa Katakirima Gana Avastava Labadima Gana Stuti Vanta Veno. Garu Sabhapatumani අපි දන්නවා මේ රටේ මේ මනාප ඡන්ද ක්‍රමය තුල නොයෙකුත් දූෂණ අක්‍රමතා හා ඒක ඒ පිළිබඳව වාද විවාද මේ සමාජය තුල පෞගිය කාලේ පුරාම විශාල වශයෙන් සිද්ධ වෙච්ච දෙයක්. මේ රටේ ඉන්න සියලුම ජන කොටස් ඒ වගේම මේ රටේ ඉන්න සියලුම ශේෂ්ඨ අය මේ ඡන්ද ක්‍රමය වෙනුවට අලුත් ඡන්ද ක්‍රමයක අවශ්‍යතාවය ගැන පෞගිය කාලේ පුරාම අපි කතා කළා. අපි සියලු දෙනාම මැතිවරණ වේදිකාවලත් මැතිවරණ පොරොන්දු හැටියටත් අලුත් ඡන්ද ක්‍රමයක් මේ රටට ඉදිරිපත් කළ යුතුයි කියන කාරණාව අපි මුල් කරගෙන අපි මැතිවරණ වේදිකාවල අපි කතා කරා. ඒ වගේම එක ආසනයකට එක කොට්ටාෂයකට මන්ත්‍රීවරයෙක් අවශ්‍යතාවය ගැන මන්ත්‍රීවරයෙක් සිටිය යුතුයි කියන අදහස ගැන කාගේවත් විරෝධතාවයක් නැහැ. සියලු දෙනාම ඒ අදහස වෙනුවෙන් පෙනී සිටිනවා. දෙමළ වුණත් මුස්ලිම් වුණත් සිංහල වුණත් ඒ ආසනයකට මන්ත්‍රීවරයෙක් Tamange එදිනෙදා කටයුතු වෙනුවෙන් අවශ්‍යතාව වෙනුවෙන් කතා කරන්න පුළුවන් අපි වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් මන්ත්‍රීවරයෙක්ගේ අවශ්‍යතාවය ගැන අපි පෞගිය කාලෙම අප කතා කළා. අපි දන්නවා අපිට තිබුණ මේ මනාප ක්‍රමය තුල මේ තිබුණු ඡන්ද ක්‍රමය තුල ඒ අඩුපාඩුව අපිට තදින් දැනෙලා තියෙනවා. ඒක හැම කොට්ටාෂයකම හැම ආසනයකම ඉන්න ජන කොටස් වලට ඒ අඩුපාඩුව තිබෙනවා. එහෙනම් අලුත් ඡන්ද ක්‍රමයක් අවශ්‍යයි. ඒ ඡන්ද ක්‍රමය තුල මේ රටේ ජීවත් වෙන සියලු ජන කොටස් වල නියෝජිතය තිබිය යුතුයි කියන අදහසත් අපි සාකච්ඡා කළා. ඒකත් අපි ඒක වෙනුවෙන් උත් අපි පෙනී හිටිනවා. අපිට මතකයි මේ ඡන්ද ක්‍රමය මූලික ආරම්භයක් හැටියට එදා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනයේ ඒ පළාත් පාලන ඡන්ද ක්‍රමය මාරු කිරීම එතුමාගේ පාලන කාලයේ සිද්ධ වෙච්ච දෙයක්. ඒක ඊටාම විකෘති ලෙස ඒක ඒගොල්ලෝ ඒ ඡන්ද ක්‍රමය මාරු කළා. අපි දන්නවා මේ කොට්ටාෂ නිර්ණායක ඒ ඒවා බෙදනකොට කිසිම පදනමක් නැතුව භූගෝලීය පදනමක් නැතුව ඒ කොට්ටාෂ බෙදලා ඊටාම අවුල් ජාලයක් බවට ඒක පත් කළා. නමුත් අපිට නැවත සිද්ධ වුණා ඒක හදාගෙන නැවත වතාවක් ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ කරපු අවුල් ජාලය විසඳගෙන අපිට කාලයක් අපිට අවශ්‍ය වුණා. අපි අද වෙනකොට ඒක විසඳගෙන ජනවාරි මාසෙ වෙනකොට පළාත් පාලන ඡන්දය තියන්න පුළුවන් තත්යකට දැන් නැවත ගෙනල්ලා තියෙනවා. ගරු සභාපතිතුමනි අපි ඒ විනාශ කරපු ඡන්ද ක්‍රමය දැන් ඒක පළාත් සභාවත් දක්වා ඒ නැවත ඒ සමානුපාතික හා කේවල් කිරීමේ ඒ මිශ්‍රකමේ අවශ්‍යතාවය පළාත් සභාවටත් අපි ඒක ගෙනල්ලා තියෙනවා. මං හිතන්නේ ඒක පළාත් සභාවට අපි ගේනකොට අපිට මතක තබා ගත යුතු අපිට කරුණු කාරණාවක් තියෙනවා. ගරු සභාපතිතුමනි මේ රටේ 1970 මේ රටේ විශාල කැරැල්ලක් ඇති වුණා. 89 මේ රටේ දකුණේ කැරැල්ලක් ඇති වුණා. ඒ තරුණු කැරලි දැකම ඇති වෙන්න එක කාරණාවක් තමයි මේ රටේ තරුණයන්ගේ තිබේ අසහනය. තමුන්ගේ අසහනය, තමුන්ගේ ප්‍රශ්න කතා කිරීමට, ඒක නියෝජනය කිරීමට එදා තිබුණු මේ විවස්ථා සභාව තුළ ඔවුන්ට ඒක අහිමි වෙච්ච ඉඳා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ඔවුන් කැරලිකාරත්වය තුලින් එදා 71 කැරැල්ලත් ඒ වගේම 89 කැරැල්ලත් එදා ඉදිරියට ආවා. නමුත් අපි දන්නවා අද වෙනකොට 89 කැරැල්ල අවසන් වෙලා අවුරුදු 25කට වගේ දශකයක් ගත වෙලා අද මේ සභාව තුළ ඒ තරුණ අදහස් ඒ කැරලිකාර අදහස් නියෝජනය කරන බලවේගවලට මේ සභාව තුළ නියෝජනය කරන්න අවස්ථාව ලැබීම උඩ අද ඒ කැරලිකාරීත්වය යම් ප්‍රමාණයකට අද අඩු වෙලා තියෙනවා. ඒක තමයි අපිට අද කතා කරන්න තියෙන ඉතාම වැදගත් කාරණාව. එතකොට මේ කැරලිකාරීත්වය මේ දකුණේ ඇති වෙච්ච මේ භීෂණය ඒක අසහනය ඒකට මේ සභාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තුව තුළ අපි ඒවට ඉඩ ලබා දීම තුළ අද මේ අසහනකාරී තත්ත්වය යම් ප්‍රමාණයකට තුනී වෙලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි අලුත් ඡන්ද ක්‍රමයකට යන්න අවශ්‍යයි. නමුත් ඒ යන ඡන්ද ක්‍රමය තුළ මේ රටේ ජීවත් වෙන සුළු පක්ෂ වෙන්න පුළුවන් සුළු ජන කොටස් වෙන්න පුළුවන් ඒ සියලු දෙනාටම නියෝජනය කරන ක්‍රමයක් වෙන්න ඕනේ. එහෙම ක්‍රමයක් නොවනව නම් ඒ තියෙන ප්‍රතිශතය නොලබෙනව නම් නැවත අපි මතක් කරන්න ඕනේ අපි නැවත යන්නේ අතීතයකට. නැවත මේ රටේ කැරලිකාරීත්වයකට අපි මේ ගෙන යන්නේ. ඒ හින්දා නැවත මේ රට කැරලිකාරීත්වයට ගෙන යන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ.
අපිට අලුත් ඡන්ද ක්‍රමයකට අපි යන්නේ මේ තියෙන ඡන්ද ක්‍රමයට වඩා වඩා හොඳ ඡන්ද ක්‍රමයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට වඩා ජනතාවට හිතැති ඡන්ද ක්‍රමයකට අපි මේ යන්න උත්සාහ කරන්නේ. නමුත් ඒ ක්‍රමය තුල අපි හදා ගන්න ඕනේ සියලු පක්ෂවලට නියෝජනය ලැබෙන පරිදි ඒ ආසන ලැබෙන පරිදි ඒ නියෝජනය ලැබෙන පරිදි ඒ ක්‍රමය අපි හඳුන්වා දිය යුතුයි. මම හිතනවා අද අපි මේ ඉදිරිපත් කරලා තියෙන මේ ක්‍රමය තුල යම් යම් අදහස් අද ඇවිල්ලා තියෙනවා, අලුත් අදහස් ඇවිල්ලා තියෙනවා. අද 60යි 40යි වෙනුවට යම් ප්‍රමාණයකට අපි ප්‍රතිශතයක් හැටියට 50යි සමානුපාතික ක්‍රමයකට 50යි ඒ වගේම ලයිස්තුවෙන් 50යි පත් කරන්න ඕනේ කියන ඒ අදහස් අද නැවත සංශෝධනය වෙලා අද ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේක හොඳ දෙයක්. මේක ඉස්සරහට ගෙන යන්න ඕනේ. අපිට ඕන වෙලා තියෙන්නේ සභාව, ඒක පළාත් සභාව වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පළාත් පාලන ආයතනය වෙන්න පුළුවන්, ඒ ප්‍රදේශය තුල අදහස් දරන සුළු පක්ෂ වෙන්න පුළුවන්, සුළු ජන කොටස් නියෝජනය කරන පක්ෂ වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාටම ඒ සභාව තුළ තමන්ගේ හඬ ලැබීම, තමන්ගේ හඬ අවදි කිරීම, තමන් නියෝජනය කරන ජන කොටස් නියෝජනය කරන්න අවස්ථාව ලබා දිය යුතුයි කියන එක තමයි අපේ අදහස. ඒ අවස්ථාව වෙනුවෙන් තමයි ඒ අවස්ථාවත් එක්ක තමයි මේ අලුත් ඡන්ද ක්‍රමය මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒක ජාති නියෝජනය කරන්න පුළුවන්, කුල අනුව නියෝජනය කරන ඒවා ලැබෙන්න වෙන්න පුළුවන්, ඊළඟට වෙනම දේශපාලන අදහස් දරන අය වෙන්න පුළුවන්, වෙනම දේශපාලන මතවාද තියෙන අය වෙන්න පුළුවන්. ඒ කුමන නියෝජනය කළත් සභාවක් තුලට පැමිණෙන්න පුළුවන් ඒ අවකාශය අපි හදලා දෙන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බහුතරය අදහසක් පමණක් නෙමෙයි, බහුතරය අදහසේ නියෝජනය කරන විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඒ බහුතරය අදහසුත් එක්ක සුළු අදහස් නියෝජනය කරන අයටත් ඒ සභාව තුළ ඉඩ ලබා දීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ඒ හින්දා මම හිතනවා අපි කාලයක් තිස්සේ අපි කතා කළා අපිට අලුත් ඡන්ද ක්‍රමයකට අපි යන්න ඕනේ කියලා. අපි කතා කළා මේ රටට අලුත් දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි කියලා. අපි කතා කළා මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි කියලා අපි කතා කරා. ඒ කතා කරපු හැම දෙයක්ම අද අපිට යහපාලන ආණ්ඩුව හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන් විදියට යෝජනා අදහස් අද ඉදිරිපත් වෙලා තියෙනවා. අපි කනගාටු වෙනවා ඒකට ඒකාබද්ධ විපක්ෂයේ මාන්ත්‍රියෝ විරුද්ධයි. නමුත් ඒගොල්ලෝ පටන් ගත්ත එක තමයි අද අපිට අවසන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා එදා 170යි 30යි ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලයේ අවසානයේ තමයි අපි 140යි 60යි හැටියට වෙනස් කරලා අපිට ඒක තව ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒ හින්දා ඒ 140යි 60යි හැටියට වෙනස් කරපු දේ අපිට පළාත් සභාවකට යනකොට 50යි 50ක් හැටියට හරි අපිට ඉදිරියට කියලා මේ රටේ ජීවත් වෙන සියලු අදහස් දරන ඒ දේශපාලන පක්ෂවලට නියෝජනය කරන්න පුළුවන් අලුත් සභාවක්, අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම තමයි මේක තුල අපි බලාපොරොත්තු වෙන්නේ කියමින් අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු සුමේද ජයසේන නියෝජ්‍යමත්තුමිය. විනාඩි 4යි.
ඔව් විනාඩි 4යි. ගරු මුලසන හොබවන මන්ත්‍රීතුමනි මට ලැබි. මේ කෑ ගහන්න එපා. පොඩක් කාන්තාවන් ඉඩ දෙන්න. මුතුමලා අපිත් එක්ක හිටපුවා ඉන්නේ කාන්තාවන් ඉඩ දෙන්න කතා කරමු. විනාඩි 4යි තියෙන්නේ. බයද කියලා? ඇයි කාන්තාව නැගිටිනකොට බයද? ඇයි නැගිටියේ නෑ මෙච්චර කාලෙ? ඔබතුමා කිව්වා පහුගිය කාලය තුලම කතා කරේ නෑ කියලා. අද ඇත්තටම පොඩක් කතා කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා තමයි මම නැගිට්ටේ. ඒ නිසා ඉඩ දෙන්න ඔබතුමාලා. ගරු මුලසන හොබවන ගරු මන්ත්‍රීතුමනි, වසර 15ක පමණ කාලයක් තිස්සේම අපි කාන්තාවන් හැටියට කාන්තා නියෝජනය පිළිබඳව මේ මැතිවරණවලදී විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව මේ ආයතන තුනේම කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා අපි වසර 15ක් විතර තිස්සේම කටයුතු කළා, නැත්නම් ඉල්ලීම් කළා. නමුත් අපිට මේ වෙනතුරු එක ලැබුණේ නැහැ. නමුත් අද අපිට සතුටු වෙන්නට පුළුවන් 125 කාන්තා නියෝජනය විශේෂයෙන්ම අපිට ලැබිලා තියෙන එක සම්බන්ධව. මේ පිළිබඳව අපි නොයෙක් වතාවල අරගල කරමින් මේ පාර්ලිමේන්තුව තුළ, මට මතකයි මම කාන්තා අමාත්‍යවරිය වශයෙන් වසර 10ක් පමණ හිටපු කාලය තුලත්, ඒ වගේම 1996 මේ පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයක් අපි සියලුම පක්ෂ ඒකරාශි කරගෙන පක්ෂභේදිකින් තොරව දැන් මේ පාර්ලිමේන්තුවේ තියෙන කාන්තාවෝ සියලුම දෙනා ඉන්නවා. අපි කාන්තා සංසදයක් පිහිටෙව්වා. ඒ කාන්තා සංසදයේ තුලින් අපි අර එක්කෙනෙක් එක අමාත්‍යංශයක් හඬක් නගිනවට වැඩිය අපි සාමූහික වශයෙන් එකතු වෙලා අපි කළ ඉල්ලීමක් අනුව අපිට මේ වෙනකොට විශේෂයෙන්ම අද ලැබිලා තියෙනවා 125 25ක ප්‍රතිශතයක් කාන්තා නියෝජනයේ සඳහා. ඒ ගැන ඇත්තටම අපි අවංකවම ස්තුතිවන්ත වෙනවා. මේ අපිට මේ ලබා දීම පිළිබඳව ගරු අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම අග්‍රාමාත්‍යතුමන් ඇතුළු සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කොට්ටාස මට්ටමින් මැතිවරණයේ පැවැත්වීම සඳහා විශේෂයෙන්ම අපේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් තමයි මේක පළමුවෙම යෝජනා කරලා කටයුතු කරගෙන ගියේ. නමුත් ඒක අපිට අවසන් කරගන්න නොහැකි වුණත් මේ වෙනකොට මම හිතන්නේ නොයෙකුත් බාධක ප්‍රශ්න මැද්දේ අද අවසන් කරලා සියලුම මම හිතන්නේ දේශපාලන පක්ෂ සුළු පක්ෂ කියලා කතා කළා. නමුත් කුඩා පක්ෂවලටත් ඒ වගේම කාටත් අසාධාරණයක් නොවන විදිහට අද මේ මැතිවරණ ක්‍රමයේ විශේෂයෙන්ම සංශෝධනය කරලා අනුපාත ක්‍රමය සහ ආසන ක්‍රමය ගෙනීමට කොට්ටාස ක්‍රමය ගෙනීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක අපි ඇත්තටම අනුමත කරනවා. ඒ වගේම මට මතකයි අපි මේ මීට පෙර හැම දවසකම වගේ කටයුතු කළේ අමාත්‍යාංශවල කටයුතු කරද්දිත් කාන්තා කටයුතු අමාත්‍යාංශෙත් මම අමාත්‍යවරිය හැටියට පාර්ලිමේන්තුව පමණක් නොවේයි අද අපේ රජයේ ඉහළම තැන්වල තනතුරු හොබවන අවස්ථාවලත් ඒ තැන්වලටත් අපේ කාන්තා නියෝජනය අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා. සංස්ථා මණ්ඩල ඒ වගේම කොමිෂන් වගේ ආයතනවලටත් කාන්තාව අවශ්‍යයි. අපේ රටේ ඇත්තටම කාන්තාවන් විශාල පිරිසක්, උගත් බුද්ධිමත් කාන්තාවන්, ඒ වගේම බොහෝ දුරට අවංකව කටයුතු කරන්න පුළුවන් විදිහේ ඒ තනතුරු හොබවන්න පුළුවන් කාන්තාව අපේ රටේ ඉන්නවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් කියලායි මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ලෝකයේ අපි විවිධ රටවල ගිය අවස්ථාවල සහභාගී වුණ අවස්ථාවල සම්මේලනවලට සහභාගී වුණ අවස්ථාවල අපි දැකපු දෙයක් තමයි විවිධ රටවල මේ කාන්තා නියෝජනය 30%ක් පමණ තරඟ කරලා එනවටත් වැඩිය බොහෝ තැන්වල තිබුණේ කෝටා ක්‍රමයටත් ඒ වගේම ජාතික ලැයිස්තු ක්‍රමයටත් තමයි බොහෝ තැන්වල බොහෝ රටවල මේ කාන්තා නියෝජනය වැඩි කරලා තියෙන්නේ. ඒ වගේම ආසියානු කලාපයේ පමණක් නොවේ බටහිර කලාපවලත් ඒ විදිහට මේ කාන්තා නියෝජනය වැඩි වෙලා තිබුණා. ඒ වගේම තවත් එකක් මම මතක් කරන්න ඕන, අපේ රටේ කිසිම අවස්ථාවක කාන්තාවකට ඇත්තටම විශේෂිත වූ තනතුරක් නැත්තම් ඒ අමාත්‍ය තනතුරක් හොබවන්නට මෙතෙක් කාලයක් අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි අපි සතුටු වෙනවා අරු තලත අතුකෝරල මැතිනියට අධිකරණ අමාත්‍යාංශයේ වගේ ඉහළ තනතුරක් ලබා දීම පිළිබඳව ඇත්තටම අපි කාන්තා සංසදයේ හැටියට විශේෂයෙන්ම සතුටු වෙනවා. ඒ වගේම
අරු ඇමතුමේ කාලය අවසන්යි.
ඒ වගේම ඔව් මම ඒක තමයි විනාඩි 4 තිබුණු කාලෙත් හරි ඉල්ලගත්තේ වචනයක් හරි
කතා කරන්න. විනාඩියක් වැඩියෙන් දුන්නා.
තවත් අපිට ඉදිරියට කතා කරන්න තියෙනවා, කමන්නේ මේ අවස්ථාවේදී. දැන් ඇත්තට මේ අවස්ථාව ලැබිලා තියෙන නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න මම කතාන්නේ.
ස්තුතියි. ගරු විජේපාල එට්ටිආරච්චිතුමා ඔබතුමාට විනාඩි 7යි.
මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මම ඉතාමත් සතුටු වෙනවාද ඉතිහාසයේ දෛවෝපගතව වෙනසක් ඇති කරන වෙලාවක මේ රටේ ජේ.ආර්. ජයවර්ධන යුගයේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට අද එක්සත් ජාතික පක්ෂයම මේ කටයුත්ත කරනකම් පෞර්ගීය අවුරුදු 40 තුළ ඔයි කිසිම ආණ්ඩුවකට මේක වෙනස් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපි දන්නවා 13 ආණ්ඩු ක්‍රම සංශෝධනයේ මෙතනින්ව ද්‍රවිඩ ජනතාව එදා වර්ධදාජා පෙරුමාල් මහත්මයා එදා අයිලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරා. ඒ කියන්නේ එතනත් ඒ කාලය තුලත් යම් යම් අඩුපාඩුකම් තිබිච්ච නිසා අද ඉතාමත් පැහැදිලිව පිළිගන්නවා ද්‍රවිඩ එක්සත් සන්ධානයේ ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ඒ වගේම මේ රටේ මුස්ලිම් සියලු පක්ෂයකට එකතු වෙලා මේ ව්‍යවස්ථාව සංශෝධනය කළා. මේ තුලින් නැවතවරක් මේ රටේ ඒ ගෙවි ගිය යුගයේ තිබිච්ච අඩුපාඩුකම් සම්පූර්ණ කරන්නට අවකාශ ලබා ගන්න වෙලාවේ මම කනගාටු වෙනවා මේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂිය අනුව කටයුතු කරන්න අද අවස්ථාවක් ලැබිලා නැහැ. එදා 18 වෙනි සංශෝධය මෙරටට ගෙනල්ලා මේ රටේ විධායක ජනාධිපති පදවිය සින්නක්කරයට ලියා ගන්න තිබිච්ච අවස්ථාවන් වලදී ලැජ්ජාවක් බයක් නැතුව අත උස්සලා ඒකට ඡන්ද දීපු අය අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා, නීති ආධිපත්‍ය ගැන අද කතා කරනවා, අද නීතිපතිතුමාගේ කාර්ය පටිපාටිය ගැන අද විවේචනය කරනවා. කොහොමද නීතිපතිවරයා පත් කරේ, කොහොමද අග්‍රවීංශකාරවරිය මේ පළාත් පාලන මැතිවරණ පිළිබඳ පළාත් සභාව මැතිවරණ පිළිබඳ යම් යම් තීන්දුව දීලා ඒව ගැන මට මතකයි විමල් වීරවංශ මැතිතුමා ප්‍රකාශයට පත් කරා. එහෙම හිටපු අග්‍ර විනිශ්චකාරවරියට මොකද්ද කරේ? ඒ නිසා නීතිය ගැන කතා කරන්න වල් වැදිච්ච නීතියක් මේ රට ස්ථාපිතය කරන්නට කටයුතු කරපු අය අද තමන්ට අහිම් වෙච්ච බලය නැවත ලබා ගැනීම සඳහා මොනෝ උප්පරවැට්ටියක් කළා නැවත කුමන්ත්‍රණය කරනවා මිසක් දැන් කකුල් දෙක වේවුලනෝ ඡන්දේ තියන්න ලෑස්ති වෙනකොට කෑ ගැහුවේ ඡන්දේ ඕන කියලා. ඡන්දේ 2012 හදපු පළාත් පාලන මැතිවරණ පිළිබඳ කෙටුම්පත හරියට මේක සම්මත කරගෙන හරියට නිර්ණායකයන් කරගන්න බැරුව ඒව බැරි බැරි ගාතේ ගෙනෙද්දී අපි 2014 ආරම්භ කළා අවුරුදු දෙකක් තුල මේක සර්ව සම්පූර්ණ කළා. අපි මේ ඡන්දෙට ලෑස්ති වෙනකොට ඡන්දෙට බයයි කියන මොකටද ඡන්දෙට බය වෙන්නේ? ජනවාරි 8 වෙනිදා මේ රටේ යම් කිසි වෙනසක් ඇති කරා මේ රටේ ජනතාවට කිව්වා ජනවාරි 8 වෙනිදා මෛත්‍රී පාලනයක් තුල අපි සියලු කාරණා කිව්වා මේ රටේ මිදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා මේ රටේ තිබෙන මේ ඡන්ද ක්‍රමය අහෝසි කරනවා මේ රටේ කේවල ඡන්ද ක්‍රමයක් එක්ක යන අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියලා. එදා මේ අය සියලු දෙනා සලාක්‍රමයකට කෝටා ක්‍රමයට මේ රටේ පළාත් සභා මැතිවරණ තියලා කෝටි ගණන් මුදල් කම්බා කරලා කෝටි ගණන් මුදල් විනාශ කළ විතරක් නෙමෙයි තමන්ගේ ජනාධිපති බලය තමන්ගේ පාර්ලිමේන්තු බලය මැති ඇමති බලය යාන වාහන සියලු රාජ්‍ය සම්පත් අරගෙන එක තැනකට කොටු කළා ඒ ඡන්දෙ දිනලා ඒ තුලින් යම් කිසි අවස්ථාවන්වලදී ලැබපු වරප්‍රසාද අපි දන්නවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නට ඕන මේ චන්ද්‍රකමයේ හෘද සාක්ෂිය අනුව මේ රට ඉපදිච්ච හැම කෙනෙක්ම එදා හැම කෙනෙක්ව විවේචනය කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඕන කියලා කිව්වා. ඒවට ඡන්දෙ ගනිපු අවස්ථාල් අපි දන්නවා. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකට එකතු වෙලා හවුල් එක්සත් ජනතා නිදහස් සන්ධාන හදද්දි කටා කරේවා. නමුත් කියන්න කනගාටුයි මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න මේ ක්‍රමයට පින් සිද්ධ වෙන්න මෛත්‍රීපාල මැතිතුමාටත් එක්කම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුසංයෝගයෙන් හදපු ජාතික ආණ්ඩුව නොඑන්නට ජාතික ආණ්ඩුව නොඑන්නට මෙවැනි ව්‍යාපාර පිළිලක් ක්‍රියාත්මක කරන්න තමුන්නාන්සලට පුළුවන් කමක් නැහැ. අද කතා කරනවා මට මතකයි අපේ ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය කිව්වා එදා මේ පළාත් පාලන මැතිවරණයේදී 125ක් මට නැති වුණොත් 125ක් කාන්තාවන්ට නැති වුණොත් අපි මේකට විරුද්ධව ඡන්දෙ දෙනවයි කියලා ආණ්ඩුව තුල ඉඳන් කිව්වා. බලන්න කොයිතරම් එඩිතර ක්‍රියාවක්ද. අද මවිත්‍රා දේවි වන්නියාරච්චි මැතිණියට මේ ඉන්න විජේ වික්‍රම මැතිණියට මම කියනවා කෝ ගීතා කුමාරසිංහ මැතිණියට මේ අය අද මේ කාන්තාවන් වෙනුවෙන් කාන්තා ආධිපත්‍ය මේ රටේ නිර්මාණය කරන්නට කාන්තාවන්ට මේ රටේ තැනක් දෙනකොට පුරුෂාධිපත්‍ය යටපත් වෙමින් ජන යුගයක අද 152ක් ඉන්න කාන්තා අපගේ අයිතිවාසිකම් කරනකොට අද ලැජ්ජ නැතුව ඡන්දයක් දෙන්නේ නැහැ. එදා පළාත් පාලන මැතිවරණයේ සංශෝධන 60ටම ආරක් ගෙනල්ලා ඒ සංශෝධන අපි පිළිගෙන තියෙද්දි ඒවට ඡන්දෙ නොදී එළියට ගියා. ඡන්දෙ දීමෙන් වැළකී හිටියා. ලැජ්ජ නැතුව ඇයි ඡන්දෙ දෙන්න බැරි? අද කතා කරනවා මේ කුමන්ත්‍රණය කරන්නේ මේ ඡන්දෙ කල් දාන්නලු. මොකටද ඡන්දෙ කල් දාන්නේ? ආණ්ඩු වැඩක් කරපු ආණ්ඩුවක් හැටියට අද මෙයට ඕන විදියට නටන්න මේ පාර්ලිමේන්තුව තුල අද කටයුතු කරන්න නීති ආධිපත්‍ය අනුව කටයුතු කරන්න. එදා එහෙම නෙමෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යම් කිසි ප්‍රශ්නයක් තියෙනකොට අධිකරණයෙන් එන තීන්දුව හරියට දැනගෙන තමයි ඒ කාලේ වැඩ කරේ. අද එහෙම නෙමෙයි අන්තිම මොහොත දක්වා කතානායකවරයා කියනකම් අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ නිසා එහෙම නීති ආධිපත්‍ය රජ වෙච්ච යුගයකයි අපි මේ කටයුතු කරන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි කාන්තා වංගේ සත්‍ය පිළිබඳ ඉතිහාසයේ අපි කතා කරොත් මේ පාර්ලිමේන්තුව තුල ඇත්ත වශයෙන්ම ඉතාමත් කනගාටු දායක තත්ත්වයක්. අද ගත්තත් පාර්ලිමේන්තුව තුල තියෙන 105.78යි පළාත් සභාව තුල තියෙන 104.1යි පළාත් පාලන ආයතන තුන 102.01යි සම්පූර්ණ සංඛ්‍යාව ගත්තත් පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තු වර්ෂයන් එක ගත්තොත් පළවෙනි පාර්ලිමේන්තුව තුල 11යි දෙවන පාර්ලිමේන්තුව තුල 13යි තුන්වෙනි පාර්ලිමේන්තුව තුල 12යි හතරවෙනි පාර්ලිමේන්තුව තුල 9යි පස්වන පාර්ලිමේන්තුව තුල 10යි හයවෙනි පාර්ලිමේන්තුව තුල 13යි හත්වන පාර්ලිමේන්තුව තුල 13යි ප්‍රතිශතය ගත්තොත් එදා පළවෙනි පාර්ලිමේන්තුව 106.5යි පහක් වෙච්ච එක අටවන පාර්ලිමේන්තුව වෙනකොට 5.78ට බැහැලා තිනවා. ඒවනම් මේ රටේ සියලු දේවල් වලට අද මෙතන ගොඩක් කතා කරගරු මන්ත්‍රීවරුන් මැති ඇමතිවරුන් කාන්තාව මේ රටේ යම් යම් දේවල් තුල තියෙන ප්‍රතිශතය ගත්තම අපි දන්නවා මාතෘත්වයේ වෙනුවෙන් අපි ගරු කරන්නට ඕන දසමසක් කුස දරාගෙන ඉඳලා ලේ කිරි කරපවලා මෙලොවට බිහි කළ දරුවා පෝෂණය කරපු අම්මා වෙනුවෙන් අපි මේ කතා කරන්නේ. එක්කම තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් අපි කතා කරන්නේ. ගෘහණිය වෙනුවෙන් අපි කතා කරන්නේ. කාන්තාව මේ රටේ යම් තැනකට යනකොට අපට ඕන මේකට එකට එක කතා කරන්න පුළුවන් යම් යම් තීන්දුව ගන්න. කුස්සිය ගැන කතා කරනකොට මේ හැමෝම කතා කරන්නේ චන්දේට කුස්සිය ගැන. කුස්සිය අඩුපාඩුම් පිළිබඳව කුස්සියට වෙන කුඩම්මගේ සැලකිල්ල පිළිබඳව හැම කෙනෙක්ම චන්ද කාලදි චන්ද ගන්නවා. එහෙනම් කුස්සිය පෝෂණය කරන්න පුළුවන් වෙන්නේ කාන්තාවන් මේකේ නායකත්වය අරගෙන හරි හරියට මේක වාද කළා අයවැලේ කරන හදනකොට එයට අවශ්‍ය තත්ත්වය නගා සිටුවන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව අපි කරන්නේ. ඒ විතරක් නෙමෙයි බලන්න මේකෙදි ඉතාමත් පැහැදිලිව තියෙනවා අපි කවුරුත් කතා කරපගේ අපි කවුරුත් එදා කිව්වේ මේ දහ ජරා වැඩපිළිවෙල අපි අයින් කරන්න ඕන. කේවල චන්ද ක්‍රමය තුල ගමේ ඉන්න මිනිහට ප්‍රාදේශීය වශයෙන් ගමේ ඉන්න ගමෙන් ඉන්න මිනිහට ඒ අවස්ථාව උදා වුණා. ඒක තමයි ඉස්සරහට එන්නේ. වග කියන්න පුළුවන් මල ගෙදර ගියත්, මගුල් ගෙදර ගියත්, කොටහල මගුල් ගෙදර ගියත්, කොතනට ගියත් ඒ ප්‍රදේශයේ ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ දුක සැප වේදනාව කඳුල සුසුම හඳුනගෙන කටයුතු කරන්න පුළුවන් ප්‍රාදේශීය නියෝජිතත්වයක් එනවා. පළාත් පාලන මැතිවරණයේ වගේම පළාත් සභාව තුලත්
ඒක මන්තුමා කාලය අවසානයි කතාවසන්.
ඒ නිසා අපට පුළුවන් ශක්තිය. ඒ නිසා මම කියනවා විශේෂයෙන්ම අට මතකයි උදේ ගම්මන්පිල මැතිතුමා කතා කරේ නීතිය ගැන ලැජ්ජ නැතුව කතා කරන්න එපා. තමුන්නාන්සේලාගේ තමුන්නාන්සේලා බලන්නේ කොහොම හරි මේක කඩා කප්පල් කරලා මෙතනත් මේ ඡන්දේ කල් දා ගන්න ඕනකම තියෙන්නේ මේ අයට. ඒ නිසා තමයි මෙතන ඒ නිසා තමයි මේ අයට තමයි ඕනකම තියෙන්නේ. ඒක නිසා තමයි අම කෙනෙක් මාද පාවිච්චි කරනවා. ඒ නිසා මම කියන ওই මොන විදියට කයිවාරු ගැහුවත් මොන විදියට දෙකා නැටුවත් හොඳ සෙල්ලම් මෙලි වෙන ජාමෙට හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට ඒකාබද්ධ විපක්ෂයට හොඳ කනේ පහරක් ගහන්න මේ පළාත් පාලන මැතිවරණයත් පළාත් සභාව තුලින් එළව පොල් පේන්න අපි දොමෙන්නේ මේ දොම තෙලින් දෙනවයි කියන එක මතක් කරමින් තමුන්නාන්සේලාගෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි.
ස්තුතියි හොන්ඩබල් එස් සිරිදරන්.
கௌரவ தலைமைதாங்கும் உறுப்பினரவர்களே, இன்றைய தினம் வலிந்து காணாமலாக்கப்பட்டோருக்கான விசாரணை அலுவலகம் ஆரம்பிப்பதற்கான விவாதம் இரண்டாவது விவாதத்துக்கான திகதி ஒதுக்கப்பட்டிருந்தது. இந்திய நாளிலே அந்த விவாதம் ஒத்திவைக்கப்பட்டு விசேடமாக மாகாண சபைகளிலே பெண்களுக்கான ஒதுக்கீடுகள் தொடர்பான இந்த விவாதம் முன்னெடுக்கப்பட்டிருப்பது வரவேற்கத்தக்க ஒரு விஷயம். ஆனால் இந்த வலிந்து காணாமல் ஆக்கப்பட்டோருடைய விடயங்கள் தொடர்ந்தும் இன்று பின்தள்ளப்பட்டு கொண்டு செல்வது அல்லது கவனிப்பாரற்று அது கிடப்பிலே விடப்படுவது மிகவும் ஒரு மிக முக்கியமான பிரச்சனையாக பார்க்கப்படுகிறது. இன்று கிட்டத்தட்ட 6 மாதங்களை கடந்து கிளிநொச்சியிலும் பவுனியாவிலும் முல்லைத்தீவிலும் திருகோணமலையிலும் மருதங்கணியிலும் அந்த மக்கள் தங்களுடைய காணாமல் ஆக்கப்பட்டவர்களை தேடி தங்களுடைய பிள்ளைகள் கணவன்மார்கள் வெளியிலே வருவார்கள் அதற்கு நீதி கிடைக்கும் என்ற அடிப்படையிலே அவர்கள் போராட்டங்களை முன்னெடுத்து வருகின்றார்கள். இவ்வாறான நிலைமையிலே அண்மையிலே கூடிய ஜெனிவா தீர்மானத்தின் பிரகாரமும் ஜெனிவாவிலே கூடிய மனித உரிமைகள் ஆணையாளர் அல்குசைன் அவர்கள் கூட இலங்கையினுடைய நடவடிக்கைகள் தொடர்பில் தன்னுடைய அதிருப்திகளை அவர் வெளியிட்டிருந்தார். ஆனால் அண்மைய காலங்களிலே இந்த வலிந்து காணாமல் ஆக்கப்பட்டோர் தொடர்பிலே இலங்கையினுடைய ஜனாதிபதி அவர்களும் ரணில் விக்ரமசிங்கே அவர்களும் முன்வைத்திருக்கிற கருத்துக்கள் அந்த மக்களை சரியான வகையில் இன்னும் திருப்திப்படுத்தவில்லை. அல்லதற்கான ஒரு நீதி விசாரணைக்கான பொறுப்புக்கூறலுக்கான சரியான ஒரு பாதையை இந்த அரசாங்கம் இன்னும் திறந்துவிடவில்லை என்பதையே இந்த நிகழ்வுகள் காட்டுகின்றன. இவ்வாறான ஒரு சூழல் அந்த மக்கள் தெருவிலே இருக்கிற பொழுது அவர்களுடைய நிலைமைகள் மிக மோசமாகிக் கொண்டிருக்கிற பொழுது ஏற்கனவே அவ்வாறான அந்த போராட்டங்களில் ஈடுபட்ட தாய்மார்களிலே 4 பேர் இதுவரை மரணமடைந்தும் இருக்கிறார்கள். இவ்வாறு அவர்கள் தொடர்ந்து வெயிலிலும் மழையிலும் தகரக்கொற்றில்களில் இருந்ததன் காரணமாக நோய்வாய்ப்பட்ட நிலையிலே அவர்கள் தங்களுடைய மரணத்தை சந்திக்க வேண்டிய நிலைக்கு அவர்கள் தள்ளப்பட்டிருக்கிறார்கள். இந்த நிலைமைகளையெல்லாம் கடந்திருக்கிற இன்றைய சூழலில்தான் இன்றைய மிக முக்கிய விவாத பொருளாக இந்த மாகாண சபைகள் நடைபெற இருக்கின்ற மாகாண சபைகளுடைய தேர்தலிலே பெண்களுக்கான 30% ஒதுக்கீடுகள் கோரிக்கை முன்வைக்கப்பட்டிருக்கிறது. இது ஒரு நல்ல விடயம். எங்களுடைய கட்சியை பொறுத்தவரை நாங்கள் 50% ஒதுக்கீடுகள் பெண்களுக்கு வழங்கப்பட வேண்டும் என்பதில் நீண்ட காலமான கோரிக்கைகளை முன்வைக்கின்றவர்கள். ஏற்கனவே உங்களுக்கு தெரியும் பல்வேறுபட்ட காலங்களில் இலங்கையினுடைய பல்வேறுபட்ட நிலைமைகளில் ஒரு ஆண் வர்க்கத்தை சேர்ந்தவர்கள்தான் அரசியலுக்கு உரித்துடையவர்கள் என்கிற நிலைமை இருந்து வந்திருக்கிறது. கதிர்காமத்திலே மெனம்பேரி என்கிற அழகி எவ்வாறு கொல்லப்பட்டார், யாழ்ப்பாணத்திலே கிருசாந்தி எவ்வாறு கொல்லப்பட்டார், அதேபோல பல்வேறுபட்ட பெண்கள் எவ்வாறு இந்த மண்ணிலே கொல்லப்பட்டிருக்கிறார்கள். ஆனால் இந்த நாட்டுக்குரிய அவர்கள் கொல்லப்படுகிற பொழுதெல்லாம் இந்த நாட்டிலே பெண்கள் தான் ஆட்சி தலைவர்களாக இருந்திருக்கிறார். கதிர்காமத்து அழகி மனம்பேறி கொல்லப்படுகிற பொழுது இந்த நாட்டினுடைய பிரதமராக சிறிமாவு பண்டார் நாயக்கா அம்மையார் அவர்கள் பிரதமராக இருந்தார். அதேபோல கிருஷாந்தி அவர்கள் மிக கொடுமையாக கொல்லப்படுகிற பொழுது இந்த நாட்டிலே சந்திரிகா பண்டார் நாயக்கா குமாரதுங்க அவர்கள் இந்த நாட்டின் ஜனாதிபதியாக இருந்தார். இவர்களெல்லாம் இருந்த காலங்களில்தான் பெண்கள் மீதான வன்முறைகளும் மிக கொடூரமான கொலைகளும் இந்த மண்ணிலே நடைபெற்றிருக்கின்றன. இவற்றையெல்லாம் கடந்து கூட இந்த பாராளுமன்றத்திலே இருக்கின்ற பெண்களின் அளவுகள் அவருடைய தொகைகள் அதிகரிப்பதிலே இன்னும் இந்த நாட்டிலே ஒரு சரியான மாற்றங்கள் கொண்டு வரப்படவில்லை. இன்றைய தினம் கொண்டு வந்திருக்கிற இந்த திருத்தமானது பெண்களுக்கான 50% வழங்க வேண்டும் என்கிற நிலைப்பாட்டில் எங்களுடைய கட்சி தெளிவாக இருக்கிறது. நாங்கள் இப்பொழுதும் குறிப்பிடுகிறோம், பெண்கள் இந்த பாராளுமன்றத்தில் தங்களுக்குரிய தனித்துவமான உரிமையை கொண்டிருக்க வேண்டும். இலங்கையிலே மொத்த பெண்கள் 53% இருக்கிறார்கள். மொத்த மக்கள் தொகையிலே 47% ஆண்களாகவும் 53% பெண்களாகவும் இருக்கிற பொழுது பாராளுமன்றத்தில் மட்டும் அவருடைய தொகை மிக மிக சொற்பமாக காணப்படுகின்றது. ஆனால் பல்வேறுபட்ட நிர்வாகத்துறைகளில் அவர்களுடைய பணிகள் இந்த நாட்டிலே மேலோங்கி இருப்பதை நாங்கள் அவதானிக்க முடிகிறது. அரசியல் ரீதியாக அவர்கள் தங்களை முன்னிலைப்படுத்துவதிலே தயக்கம் காணப்படுகிறது. காரணம், அரசியல் என்பது ஒரு வித்தியாசமான துறையாக இந்த நாட்டிலே பார்க்கப்படுவதும் ஒரு காரணமாக அமையலாம். ஆனால் அதனை சட்டபூர்வமாக கோட்டா அடிப்படையிலே இவ்வாறு கொண்டு வருவது மிக மிக வரவேற்கத்தக்கது. மிக முக்கியமாக ஊராட்சி மன்றங்களில் பெண்களுடைய பங்கு, அதேபோல மாகாண சபைகளில் பெண்களுடைய பங்கு, பாராளுமன்றத்திலே பெண்களுடைய பங்கு என்பது மிக முக்கியமாக 50% அளவுகளுக்கு கொண்டு வரப்பட வேண்டும். இன்றைய நாளிலே அதற்குரிய ஒரு ஆரம்பம் 30% முன்னெடுக்கப்பட்டிருப்பதை நாங்கள் வரவேற்கின்றோம். அதே நேரம் இவ்வாறான இந்த தேர்தல் முறைகள் மாற்றப்படுகிற பொழுது மலையகத்திலே வாழுகிற தமிழர்களுடைய விகிதாசாரமும் அவர்களுடைய அளவுக்கு மேற்ற வகையில் அவருடைய பிரதிநிதித்துவங்கள் இந்த நாட்டிலே எவ்வாறு கொண்டு வரப்படும் என்பதற்கான உத்தரவாதங்கள் வழங்கப்பட வேண்டும். அதேபோல தமிழ் பேசும் முஸ்லீம் மக்களுடைய அவர்கள் செறிந்து வாழுகின்ற நாடுபூராக அவர்கள் செறிந்து வாழுகின்ற நிலையிலே அவர்களுடைய பிரதிநிதித்துவங்கள் அந்த மக்களை பிரதிநிதித்துவப்படுத்தி அவர்கள் ஆற்றுகின்ற பங்குகள் தொடர்பிலும் சரியான விடை அந்த மக்களுக்கு வழங்கப்பட வேண்டும். இல்லாது போனால் இந்த நாட்டிலே வாழுகின்ற அளவிலே சிறிய தேசிய இனங்கள், மலையக தமிழ் தேசிய இனம், முஸ்லீம் தேசிய இனம், வடகிழக்கிலே வாழுகிற வடகிழக்கை அடிப்படையாக கொண்ட பூர்வீகமாக கொண்ட தமிழ் தேசிய இனம், இவர்களுடைய காலங்கள் எல்லாம் அவருடைய எதிர்காலங்கள் எல்லாம் இந்த தேர்தல் முறைகளுக்கூடாக இல்லாமல் செய்யப்படக்கூடிய சில நடவடிக்கைகளையும் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கிறது. ஆகவேதான் மிக முக்கியமாக இந்த விடயங்களை கருத்திலே கொண்டுதான் இந்த மக்களுடைய எண்ணங்களையும் விருப்பங்களையும் பிரதிபலிக்கின்ற ஒரு ஜனநாயக தேர்தல் என்பது இவர்கள் எல்லாரையும் உள்வாங்கக்கூடியதாக அமைய வேண்டும் என்பதைத்தான் நாங்கள் இந்த இடத்திலே முன்வைக்கின்றோம். குறிப்பாக பல்வேறுபட்ட காலங்களில் பல தேர்தல்கள் தான் முன்னுரிமை கொடுத்து இந்த மக்களுடைய வாழ்க்கையிலே மாற்றங்களை கொண்டு வந்திருக்கின்றன. குறிப்பாக இன்றைய இலங்கையிலே இருக்கின்ற தேர்தல் முறை என்பது தனிநபர்கள் தங்களுடைய செல்வாக்கை எவ்வாறு மேம்படுத்திக் கொள்வது என்ற அடிப்படையிலே காணப்படுகிறது. ஆனால் இன்று நுவரெலியா மாவட்டத்திலேயோ அல்லது கண்டி மாவட்டத்திலேயோ அங்கே வாழுகின்ற தமிழர்களுக்கு என்ன உத்தரவாதம் வழங்கப்பட இருக்கிறது? அவர்கள் நாளை இந்த தேர்தல் முறையினூடாக அவர்களுடைய பிரதிநிதித்துவத்தினுடைய செல்வாக்குகள் எவ்வாறு இருக்கும்? அந்த மக்களுக்கு இன்றும் கூட பல இடங்களிலே கிராம அலுவலர் பிரிவுகளில் பல பிரிக்கப்படாமல், அல்லது ஒரு கிராம அலுவலர் பிரிவிலே இருக்க மக்கள் ஒரு வட்டாரத்துக்குள் வர வேண்டிய மக்களை அவர்கள் ஒன்றாக இணைந்து விடுவார்கள் என்ற காரணத்திற்காக பல்வேறுபட்ட வட்டாரங்களோடு பிரித்து அங்கு வரக்கூடிய தமிழ் பிரதிநிதித்துவங்களை உடைத்திருக்கிறார்கள். இவ்வாறான சூழல் அங்கே காணப்படுகிறது. இது ஒரு யதார்த்தமானது. அதே போலதான் இந்த சாதாரண வட்டார முறையிலே இந்த பாதிப்பை அவர்கள் சந்திக்கிற பொழுது இதனை இன்னும் கொஞ்சம் பெருப்பித்து ஒரு மாகாண சபைகளுக்கான தேர்தல் முறையை கொண்டு வருகிற பொழுது அங்கே தமிழ் பிரதிநிதித்துவங்கள் என்பது இல்லாமலே போகக்கூடிய ஒரு நிலைமை, அல்லது அவருடைய உரிமைகளுக்காக குரல் கொடுக்கக்கூடிய வல்லமை இல்லாமல் விடும். கடந்த 200 ஆண்டுகளுக்கு மேலாக வீடுகள் இல்லாமல் வாழ்வதற்கான இடங்கள் இல்லாமல் இருந்த மக்களுக்கு இப்பொழுது அண்மைய காலங்களில்தான் பல அரசியல் பிரதிநிதிகளுடைய முன்னேற்றங்கள் காரணமாக, அவருடைய போராட்டங்கள் காரணமாக அந்த மக்களுக்கு சில 7 பேச்சு காணிகள் வழங்கப்பட்டு அவர்களுக்கான வீட்டு திட்டங்கள் கூட அமைச்சர்களான மனோ கணேசன், மற்றும் திகாம்பரம் ராதாகிருஷ்ணன் என்னும் அவர்களோடு இருக்கின்ற தமிழ் முற்போக்கு கூட்டணியைச் சேர்ந்தவருடைய முயற்சி காரணமாகவும் ஏனைய அங்கு இருக்கின்ற பாராளுமன்ற உறுப்பினுடைய காரணமாகவும் அவர்களுக்கு கிடைத்திருக்கிறது. ஆகவே அங்கு பிரதிநிதித்துவம் இல்லாமல் போனால், அந்த மக்களுடைய பேசுபொருள் இல்லாமல் போனால், நாளை அவர்களுக்கான கடும் பாதிப்பை அந்த மக்கள் சந்திக்கக்கூடிய ஒரு நிலைமை வரும். அந்த பாதிப்பு அவர்களுக்கு ஏற்படக்கூடாது. 48களில் எவ்வாறு ஒரு பெரிய தவறு இந்த மண்ணில் செய்யப்பட்டதோ, அந்த மக்களுடைய வாக்குரிமை பறிக்கப்பட்டது, அதனூடாக அந்த எவ்வளவு மக்கள் இந்த மண்ணிலே உழைத்த மக்கள் இந்த நாட்டை விட்டு நாடு கடத்தப்பட்டார்களோ, அதே மாதிரியான ஒரு துன்பகர நிலைமை தேர்தல் முறைகளை மாற்றுவதன் மூலமாக அந்த மக்களுக்கு ஏற்படக்கூடாது என்பதுதான் எங்களுடைய மிகக்கூடிய விநியமான ஒரு வேண்டுகோளாக இருக்கின்றது. மிக முக்கியமாக ஒரு இப்பொழுது இருக்கின்ற இந்த விகிதாசார முறை 1977களிலே இது 77 வரையும் தொகுதி முறையாக இருந்தது. அப்பொழுது ஒரு தொகுதிக்கு இருக்கிற பாராளுமன்ற உறுப்பினர் அல்லது அந்த தொகுதியோடு இருக்கிற வட்டாரங்களை அடிப்படையாக கொண்ட கிராம சபைகளை வைத்திருக்கின்ற பிரதிநிதிகள் அந்த பகுதிகளிலே தங்களுடைய அபிவிருத்தி நடவடிக்கைகளில் கூடிய கவனங்களை கொண்டிருந்தார்கள். தங்களுடைய வட்டாரங்களை தொகுதிகளை அபிவிருத்தி செய்வதில் அவர்களுக்கு ஒரு பெரிய பங்கு இருந்தது. காரணம், அவர்கள் ஒரு வட்டார தொகுதிக்குள்ளே தங்களுடைய வேலைகளை செய்து கொண்டிருந்தார்கள். ஆனால் இப்பொழுது ஒரு பரந்த பிரதேசத்துக்குள் அவர்கள் கொண்டு வரப்படுவதனால், உதாரணம் ஒரு வன்னிக்கான தேர்தல் மாவட்டம் என்று சொன்னால், அவர் தலைமன்னாரிலிருந்து கொக்குளாய் கொக்குத்தொடுவாய் வரைக்கும் தலைமன்னார், மன்னார், வவுனியா, முல்லைத்தீவு போன்ற 3 மாவட்டங்களை உள்ளடக்கிய ஒரு பெரிய நீள பிரதேசத்திலே அவர் தன்னுடைய பணியை ஆற்ற வேண்டிய நிலைக்கு இருக்கிறார். இதனால் அந்த மக்களுக்கான சரியான முறையில் அவர்களால் வழங்க முடியாமல் இருக்கிறது. அதனால்தான் நான் நினைக்கிறேன், தொகுதிவாரி முறை என்பதை நாங்கள் வரவேற்கிறோம், அது மிக மிக முக்கியமானது. ஆனால் அந்த தொகுதிவாரி முறையிலே இருந்து விகிதாசார முறையிலே விகிதங்கள் கொண்டு வரப்படுகிற பொழுது ஏனைய எங்களோடு இணைந்திருக்கிற தமிழ் சகோதரர்கள், தமிழ் பேசும் மக்களுடைய அவர்களுடைய உரிமைகளும் பாதிக்கப்படாத வகையிலே தான் இது அமைய வேண்டும் என்பதை வலியுறுத்தி நிறைவு செய்கின்றேன்.
தேங்க்யூ. கரு டிலான் பெற அமர்த்துமா.
கரு மூலாசன் அவருடைய சபாபத்துமணி அதுதின நம்ம இத்தனா பாலிமேத்துவே அப்படி சீலு தினாட்டம் இத்தாம வெதகத் தவசம் உங்களுடைய பாலிமேத்துவே தெப்பத்தை இன்ன மந்திரி வருங்கெங் சீட 99 பித்தர ம பௌகிய ஜனாதிபதி வரணேதி நியோஜனேக்கலே எக்கோ மா நியோஜனேக்கரபு மஹிந்தராஜபக்ஷ மெத்துமாகே ஜனாதிபதி மதிவரணே ஏமனத்தான் மைத்திரிபால சிறிசேன மெத்துமாகே ஜனாதிபதி மதிவரண வேதிக்காவ் மே தெதநாட்டம் சந்தே துண்ணு ஜனதாவ 119 ஏ 119 சந்தே துண்ணு மே மதிவரண பிரகாசன தெக்கே மதிபுனா வர்த்தமான மெத்திவரண கிரமே மனாபச்சந்த கிரமே ஐங்கரலா கொட்டாச கிரமே சகித்த மிஸ்ர மெத்திவரண கிரமையா கந்துன்வாதினமாக்கின காரணம் தெரிசா அது சத்துரு என்ன புல்வாங் மே பார்லிமெண்ட்வே இன்ன சியலுத நாட்டம் 119 ஜனாதிபதி வரணே சந்திதுனு ஜனதாவகே இல்லீம இஷ்டகரண்ட அப்படி முலபூர்ணமாக்கின காரணம் தெவனி காரணே ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷி அப்பிட்டு ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷி அப்பிட்டு தகனம் வன சன்சோதனை சம்மந்த கண்ண விழாவே அதுக்கு ஜனாதிபத்தியமாக பொருந்துவாக் துண்ணா விசுவெனி சன்சோதனையை கிணல்ல பார்லிமெண்ட் மெத்திவரண்ணே வினஸ்கர்ல தமாய் தந்தை தியானது அப்ப ஏக தியானுனே நே பொருந்து கடுவா அப்ப அத ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷ சந்தோஷம் என்ன புல்வாங் ஏ விசுவெனி சன்சோதனை பலாபுரத்து வச்சு மனாபக்கிரமே நத்தி கரலா அப்படி பலாத்பால சந்தை தியான தீந்துக்கிறா வகையம தென் பலாசபா சந்தை அப்படி தியனும் ஹெட்டதினே எதிரிபாத்துவேன வியஸ்தாதாயக சம்பாதக மண்டலே அத்துரு வார்த்தாவட்ட பிறையின்னாவு பிற வார்த்தாவித் மனாப சந்திரகமே நெத்தி மிஸ்ர சந்திரகமே அங்கே சந்தான் வேணும் இந்த ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷ அப்படி சந்தோஷம் என்ன புல்வாங் அப்படி ஹெமதாம இல்லப்பு மேலட்ட ஜனதாவத் இல்லப்பு மனாப சந்திரகமே ட அப்படி நவதீமே லகுன தியனவா பலாசபா சந்தே தியல இல்லங்கிட்ட பிரஷ்னே மத்து வேண்டே தேங் தரக்கியாக மத்து கரணுவா ஏகாபத்த விபக்ஷின் அப்ப ஆதரணீய மித்திரன் கரு மந்திரி துமால சமாவின ஆதரணீய கிழக்கு இவ்வாட்டம் ஆதரன் எத்தனிசா தர்க்காக மத்து கரணுமா மனாப தேங்க்யூ தேங்க்யூ ஓயாஹரி ஓயாஹரி மங்கி வேறு வினைக்கு இஸ்ராயிட்டும் ஐயா ஏனிசா ம தர்க்காக மத்து கரணுமா மனாப சந்த கிரமே ஐங்கரணுவா கியன ஸ்லோகன்னுக்கு பெண்ணெல்லாம் மேக்கரான மெத்திவரனே கல்தானோ கியன அப்படி அனிப்பத்திர ஏன்னா அப்படி மேம கேதாக அப்படி கேத அனிப்பத்தட்ட மனாபச்சந்த கிரமே சகிதவ மெத்திவரணே தியன்னு பலாத் துணக்கு මනාප චන්ද ක්‍රමය නැතිව ලංකාවෙන් පළාත්පාලන ඡන්දය තියන නියමිත ජනවාරි මාසයේ. ඒ නිසා ලංකාවේම දැන් මනාප ඡන්ද ක්‍රමය නැතුව ජනවාරි මාසයේ ඡන්දයක් තියෙන රටේම ජනතාවට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් ආණ්ඩුවට පක්ෂව ආණ්ඩුවට විරුද්ධව තමන් කැමති දේශපාලන පක්ෂයකට. ඉතින් ඒ මැතිවරණය දැන් ජනවාරි මාසයේ තියෙද්දි ඇයි මනාප ඡන්ද ක්‍රමයේම එල්ලිලා ඉඳගෙන පළාත් තුනක විතරක් ඡන්දයක් ගැන කතා කරන්නේ? අපිටත් කියන්න පුළුවන් අනිත් පැත්තට. එහෙනම් අපිටත් කියන්න පුළුවන් පළාත් සභා තුනදී බලාගෙන මනාප ඡන්ද ක්‍රමයට විරුද්ධයි කියමින් නැවත වරක් මනාප ඡන්ද ක්‍රමයට දෙන කෑදරකමට තමයි ඒයි කෑ ගහන කියන තර්ක අනිත් පැත්තට ගොඩ නගන්න පුළුවන්. දැන් අපිට පුළුවන්නේ රටේම ඡන්දයත් ජනවාරි මාසේ රටේම ජනතාව පළාත් පාලන ඡන්ද කොට්ටාස වලට ගිහිල්ලා ඡන්ද දෙනවා මේ රටේ තමන් කැමති දේශපාලන පක්ෂයකට. මුළු රටේම මනාප ඡන්ද ක්‍රමය නැතුව ඡන්දයක් පාවිච්චි කරනවා. පළාත් සභාවත් අපි මනාප ඡන්ද ක්‍රමය නැතුව මාර්තු මාස ඡන්දයක් තියමු ඉවරයි. ඉතින් මේ මාස තුනක ඒ පළාත් තුනක ඡන්දය වෙනුවෙන් තමුන්නාන්සලා සමහර අය කෑ ගහන්නේ අවංකවම. හැබැයි සමහර අය කෑ ගහන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන මන්ත්‍රීවරු ඉන්නවා මනාප ඡන්ද ක්‍රමයට කෑදරයි. ඇයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ගාවට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මනාප අරගෙන තමයි එය පාර්ලිමේන්තු වෙන්නේ? මනාප ඡන්ද ක්‍රමයේ ආවේ නැත්නම් එයාට අවසරණයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දවලින් මනාප ඡන්ද ක්‍රමයේ තුල පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා වැඩගත් අය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ පාක්ෂිකයන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් ගෙදර යවපු අය මනාප ඡන්ද ක්‍රමයට කෑදරයි, ආසයි. ඒගොල්ලෝ ආසයි මනාප ඡන්ද ක්‍රමයට, හැබැයි කොට්ටාස ක්‍රමයට බයයි. ඒ නිසා තමයි ආසයි බය වගේ පෙන්වන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි විතරක් නෙමෙයි මේ වෙලාවේ මනාප ඡන්ද ක්‍රමය නැතුව අපි පළාත් සභා නැතිවරණයට යම්. අද කාන්තා නියෝජිත 25ක් වැඩි වෙලා. මම දන්නවා මෙතන ඉන්න කවුරු නැති වුණත් කැහිලි රමුක්කලගරු මන්ත්‍රීතුමා, මහින්දානන්ද අලුත්ගමේ වරු මන්ත්‍රීතුමා, ලොහන් රත්නත් මන්ත්‍රීතුමා, මාමිත්‍ර දිලුම් අමුණුගම් මන්ත්‍රීතුමා වගේ උදවිය නම් කවුරු මොනවා, විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ඒ උදවිය නම් කාන්තා නියෝජනේ වැඩි වෙනවත් එක්කම අනිවාර්යෙන්ම මේ සංසදයේ පක්ෂ වෙනවා. ගරු 12 සලහපර මන්ත්‍රීතුමා සහ දිනේෂ් ගුණරත්නතුමා මේකට පක්ෂ නොවීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. හැබැයි ඒ අර අය මේ ඡන්දකරණ පක්ෂ වෙනවාමයි. ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අවසාන කතාව නියමිතයි, එතුමා මේකට අධ්‍යක්ෂ මුස්සන් ඉඩ තියෙනවාමයි. මොකද හේතුව ඒ අය හැමදාම පෙනී හිටියේ අපේ පළාත් සභාවේ පාර්ලිමේන්තු විශේෂයෙන්ම කාන්තා නියෝජනය වැඩි කරන්න ඕන කියන මතයට. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ මනාප ඡන්ද ක්‍රමය තුල නැති කරලා අපි 20 වැනි සංශෝධනය හරහා එදා බලාපොරොත්තු වෙච්ච ඒ මැතිවරණ ක්‍රමය පළාත් පාලන ආයතන තුල, පළාත් සභාව තුල සහ පාර්ලිමේන්තුව තුල අපි දැන් කටයුතු කරනවා. යම් කෙනෙකුට බයක් තිබුණා නම් අපි ඡන්ද කල් දාන්න යනවා කියලා ගරු අනුර කුමාර් දිසානායක මන්තුමා ගෙනාපු යෝජනාවෙන් ඒ බය නැති වෙනවා. එතුමා පැහැදිලිවම ප්‍රකාශයක් ගත්තා, සහතිකයක් ගත්තා ජනවාරි මාසේ ඉවර වෙන ඉස්සෙල්ලා බලාත් පාර්මති වෙන තියෙනවා කියන කාරණය. සීමා නිර්ණය මාස 6ක දැන් මාස 4ට ගෙනාවා. ඒ නිසා මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණ තියෙනවා කියන කාරණය අගමැතිතුමාගෙන් ප්‍රකාශ වුණා. ඒ නිසා ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසේ ඉවර වෙන ඉල්ලා මනාප ඡන්ද ක්‍රමය නැතිව පළාත් පාලන ඡන්දය තියෙනවා. ඊළඟ අවුරුද්දේ මාර්තු ඉවර වෙන ඉස්සෙල්ලා අවමතරමේ මේ පළාත් තුනේවත් මනාප ඡන්ද ක්‍රමය නැතුව පළාත් සභා මැතිවරණය තියෙනවා. ඊළඟට පළාත් සභා මැතිවරණ සියල්ලමත් මනාප ඡන්ද ක්‍රමය නැතුව පවත්වනවා. මේක නම් අපිට ඕනේ. ඊළඟට එන පාර්ලිමේන්තුවත් ඒ අනුව මනාප ඡන්ද ක්‍රමය නැති දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා, ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් පාර්ලිමේන්තුවේ නායකත්වය දෙන්නා වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකතුමා අද සන්තෝෂ වෙයි. මොකද එතුමා තමයි මනාප ඡන්ද ක්‍රමය නැතුව කොට්ටාස ක්‍රමයකට මුලපිරීමේ පාර්ලිමේන්තු මැතිවරණ කොමිටුවේ සභාපතිතුමා. ඒ නිසා අද එතුමා අර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේ එල්ලුණත් එතුමාගේ හදවතත් මම හිතන්නේ තට්ටු කරලා කියනවා ඇති, අනේ මම බලාපොරොත්තු වෙච්ච දේ නේද මේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් වෙන්නේ කියලා. ඒ නිසා මෙතන මේක කරන්නේ කවුද, ගේන්නේ මොන සම්මුතිවාදයෙන්ද, ගේන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සම්මුතිවාදී ආණ්ඩුවෙන්ද කවුද කියන්නේ කියන කාරණේ නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ මේ රටේ ජනතාව ලක්ෂ 119ක් ගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට ඡන්දය දීලා කිව්වේ මනාප චන්ද්‍රකමේ එපා කියලා. ඉතින් ඒ නිසා අපි මේ කරන්නේ මේ රටේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඡන්දය දුන්නු මහින්ද රාජපක්ෂ මහත්මයාට ඡන්දය දුන්නු සියලුම ජනතාවගේ ඒ ඉල්ලීම ඉෂ්ට කිරීම සඳහා පළාත් සභා ඡන්ද ක්‍රමයත් ඒ විදිහටම වෙනස් කිරීමයි. ඒ නිසා අපි ජනතාවගේ කියන දේ අහනවා නම් ජනතා මතයට කන් දෙනවා නම් එහෙනම් කළ යුතු වන්නේ මේ වෙලාවේ වෙනත් සියලුම පටු දේශපාලන පරමාර්ථ පැත්තකට දාලා මේ පළාත් සභා මැතිවරණ සංශෝධනයේ සහයෝගය දෙන එක. මේකේ තියෙන අඩුපාඩුකම් කතා කරමු. මේකේ තියෙන අඩුපාඩුකම් කතා කරමු. සීමා නිර්ණය කොමිෂන් සභාවට ගිහිලා අපි කරු ඉදිරිපත් කරමු. එහෙම කරලා අපිට හොඳ මැතිවරණ ක්‍රමයක් හදාගමු. මොකද පළාත් පාලන මැතිවරණය තුලත් අර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රශ්න අපි විසඳ ගන්න පුළුවන් වුණොත් මම හිතනවා සෑම ඡන්දයකම වටිනාකමක් දෙන්නා වූ ඡන්දකමක් නිර්මාණය වුණා කියලා. එවැනි කරකට අපි ගමන් කරමු. ඒකයි මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමේදී කළ යුතු වන්නේ. එහෙම නැතුව එක පක්ෂයකට එක කණ්ඩායමකට ජයග්‍රහණය ඉලක්ක කරගෙන නෙමෙයි මැතිවරණ ක්‍රම අපි සාදාගත යුතු වන්නේ. අවසාන වශයෙන් මේ මැතිවරණ ක්‍රම පිළිබඳ විවාදයේදී අපේ රටේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමත් එක්කත් විවිධ වාදවලට ජනමාධ්‍ය හරහා පැටළුණා. එතුමා ඉතාම දක්ෂ කොමසාරිස්වරයෙක්. අපි පාර්ලිමේන්තුව ඇතුලේ මොනව කතා කරත් අවංක නිලධාරීන් පිළිබඳව අපේ පැත්තෙන් වරදක්ෂි දුන්නොත් අපි කනගාටු ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා මගේ සමහර කතා හරහා එතුමාට හිතෘදීමක් වුණා නම් මම එතුමාට කනගාටු ප්‍රකාශ කරනවා. මොකද එතුමා කිසි පක්ෂකට කෙනෙක් නෙමෙයි. නමුත් එතුමා එක මැතිවරණ ක්‍රමයක් පිළිබඳව දරපු මතයට වඩා වෙනස් මතයක් තමයි මමත් මේ රටේ සමස්ත ජනතාවමත් දරුවේ. එතුමා සමානුපාතික නියෝජනයට බඩි කැමැත්ත දක්වපු බව මට හැඟුණා. මම හිතුවා මේ රටේ ජනතාව සහ අපි කැමති වුණේ මිශ්‍ර ක්‍රමයකට. ඒ හරහා මතුවෙච්ච ඒ වාදය තුළ මේ රටේ හිටපු ඉතාම දක්ෂ මැතිවරණ කොමසාරිස්වරයෙක් වෙච්ච වර්තමාන මැතිවරණ සභාපතිතුමා වෙච්ච එතුමාට මම කියපු කතාවලින් යම් ආකාරයක හිතේ කනගාට දුන්නා නම් ඒක සමාපජනය කරනවා. ඒකම එතුමාට කියන්නට ඕනේ. එතුමා වැඩ කිරීමේදී මේ එක එක තැන්වල අටවගණන NGO කාර්යයන්ගේ කැෆේ වලින් රෙස්ටෝරන්ට් වලින් උපදෙස් ගන්නේ නැතුව හරි විදියට මේ රටේ මහ පොළවේ ඉන්න ප්‍රජා සංවිධාන වලින් උපදෙස් ගන්න කාර්ය වැඩ කොට ඉතා හොඳ වෙනවා. මොකද හේතුව අපි දැකලා තියෙනවා මෑතකදී සමහර රාජ්‍ය නිලධාරීන් අවංක රාජ්‍ය නිලධාරීන්ට වෙච්ච දේ. බල්ලොත් එක බුදිය ගත්ත මැකොත් එක නැගිටින්න ඕනේ. ඒ නිසා අපි කියනට ඕනේ මැතිවරණ කොමසාරිස්වරයා මේ වැඩ කිරීමේදී කළ යුතු වන්නේ ඔය එක එක තැන්වල ඩොලර් වලට පවුම් වලට එන සංවිධානවල කැෆේ රෙස්ටෝරන්ට් උපදෙස් ගන්නේ නැතුව ප්‍රජාවගේ එන සංවිධාන උපදෙස් සරන් කටයුතු කිරීමේ කාර්යය. මොකද ප්‍රශ්නේ? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනාම ඉන්නේ දැන් තියෙන විධායක ජනාධිපති ක්‍රමය විධායක බලතල තියෙන ජනාධිපති ක්‍රමය නෙමෙයි. 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ඒ බලතල නැහැ. හිනා වෙන දෙයක් නැහැ. ඒකවද විපක්ෂයේම ඉන්නවා මන්ත්‍රීවරු කීප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ කොමිටුවට සහභාගි වෙලා මේ යෝජනාව අනුමත කරපු. ඒ නිසා හෙට උදේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයත් ඒකවද විපක්ෂයේ ගරු දිනේෂ් ගුණවද මැතිතුමා ප්‍රශාන්ත අනන්ත මැතිතුමාලා අපිටත් වඩා සක්‍රීයව දායක වෙලා ස්ටියරින් කමිටි කටයුත්තේ මතයත් අනිත් සියෝජනාගේ පක්ෂ මතයත් ඒ එන අතුරු වාර්තාවට පෙනෙන වාර්තාවේ තිබෙනවා. අපි මේ මුළු වාර්තාවම අරගෙන 225 දෙනාම එකතු වෙලා විධායක ජනාධිපති අහෝසි කරනවාද ඕනේ නැති කියා හේතුව මතක තියාගන්න ඕන. නැත්නම් මතුමා ඔබතුමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා වරක් නෙමෙයි දෙවරක් නෙමෙයි තුන්වරක් විතර දැන් ප්‍රකාශනිකුත් කරා විධායක ජනාධිපති ඕනේ කියලා. ඔබතුමාට ඕනේක අහෝසි කරන්න නම් මට කියන වගම ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා හමු වෙලත් ඒ කාරණය කියන්නේ කියන කාරණේ මම ඔබතුමාට කිව්වා. ඔබතුමාගේ ඉතාම ළඟ මිත්‍රයෙක් නිසා මම දේශපාලනට ගෙනීමේ පූර්ව ගාමියවනි ඔබතුමාගේ ආදරණීය පියා නිසා ඔබතුමා අද මංගෙට මොනවා කිව්වත්. ඒ නිසා ගරු මුරසේ සභාපතිතුමනි අද ඉතිහාසික දවසක අපිට මනාප ඡන්ද ක්‍රමය නැති මැතිවරණ ක්‍රමයක් පළාත් සභාවලට පාර්ලිමේන්තුවට ඊළඟට පළාත් පාලන ආයතනවලට අද අපි කියන කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා අපිට ජනතාවට කෑ ගහලා කියන්න පුළුවන් වෙන මොනවා කරන්න බැරි වුණත් අපි සම්මුතිවාදී ආණ්ඩුවත් එකතු වෙලා මේ රටේ මනාප ඡන්ද ක්‍රමය නැති කරන්න කටයුතු කරන කාරණේ. ඒ නිසා මේ කාරණේදී විවිධ මඩ ප්‍රහාර චෝදනා ඔස්සේ අපේ ෆයිස මුස්තෆා ගරු ඇමතුමා කටයුතු කළා. දිනේෂ් ගුණවන්ත ඇමතුමාගේ මම හිතන්නේ එතුමා අද උදේවරු ඉඳලම බොහොම අවලාද ලක් වුණා. නමුත් ඉතාම අමාරු කාරණයක්. ඒ විවිධ අයගේ චෝදනා ගන්න ඕනේ, යෝජනා ගන්න ඕනේ, විවිධ කොටස් අහන්න ඕනේ. කාන්තාවන් නියෝජනය කිරීම පිළිබඳව විශාල උද්ඝෝෂණයක් තිබුණා. අද අද ඒ කාන්තාවන් බයද කියලා බෝඩ් දාගෙන හිටියා. ඒ නිසා ඒ කාන්තාවන්ටත් බය නොවි එතුමා කාන්තා නියෝජනයත් ඇතුල් කරගනිමින් ඉතාම විශිෂ්ට විදියට මේ සියලු අවලාදවලට මුහුණ දෙමින් අවසානයේ ජනතාවගේ පැතුම ඉෂ්ට කරන කටයුතු කරා. ඒ පිළිබඳව ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කාරණේදී ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය රැමට පෙර එතුමා නිකුත් කරපු ප්‍රකාශනයත්, ඒ අද හවස්වරුවේම ගරු අගමැතිතුමා මාධ්‍යයට කරපු ප්‍රකාශනයත්, මේ රටේ සියලුම පක්ෂ නායකයෝ බහුතරයක් එකතු වෙලා කරපු ප්‍රකාශනත් මේ ජනතාවගේ පැතුම ඉෂ්ට කරන්න අපට උදව් වුණා කියන කාරණා මම මතක් කරමින් මේ විදිහටම අපි ඊළඟ ව්‍යවස්ථා සම්පාදන කටයුතු කිරීමේදී සම්පාදක මණ්ඩලයක් හැටියට අපි සම්මුතියෙන් සාකච්ඡාවෙන් මේ රටේ ජනතාවට අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන පිළිබඳවත් කටයුතු කරමින් යෝජනා කරමින් මම කියන ඔබ ස්තුතියි.
ස්තුතියි. ගරු චමින්ද විජේසිරි මන්තුමා.
මුලාසුන ගරු මන්ත්‍රීතුමනි, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මට කාලය වෙන් කර දීම පිළිබඳව ඒ වගේම මම සතුට වෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ජේස් නායකගේ කතාවෙන් පස්සේ අද පළාත් සභා චන්ද විසීම් සංශෝධන දුපතර වචන කීපයක් ඉදිරිපත් කිරීම පිළිබඳව. ගරු මුලාසනර මන්ත්‍රීතුමනි, ඇත්තටම නවක මන්ත්‍රීවරුන් හැටියට අපි දේශපාලනයේදී හා එදා බලව්වේ දේශපාලන වේදිකා තුළ දෙන්නා වූ පොරොන්දු, ජයග්‍රහණයෙන් පස්සේ ජයග්‍රහණය කරන ඒ පක්ෂය ඉෂ්ට නොවේ ඔවුන්ගේ ගමන යන ආකාරය වැඩපිළිවෙලක්. අපි හරියට කිව්වොත් නංගි පෙන්නලා අක්කා දෙන වැඩපිළිවෙලක් තමයි එදා මෙද තුළ තිබුණේ. සාපි ඩිලාන් පෙරේරා ගෞරව අමාත්‍යතුමා කිව්වා වගේ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව ගොඩනැගෙනකොට ඒ යහපාලන ආණ්ඩුව තුළ දීපු එක් පොරොන්දුවක් තමයි, ශක්තිමත් පොරොන්දුවක් තමයි අද ඓතිහාසික සිදුවීමක් හැටියට අද සිද්ධ වෙමින් පවතින. ගරු මුලාසුරණ මන්ත්‍රීතුමනි, අපිට ඉතිහාසය ගැන මතක් කරාම විශේෂයෙන්ම අවසාන තිබ්බ පළාත් සභාව, ඌව පළාත් සභාව අපේ ගරු දිස්ත්‍රික් නායකතුමා ඉන්නෝ එදා එතුමා ඒ තරඟ වැදිච්ච ඒ පළාත් සභාව මැතිවරණය අපේ මං හිතන්නේ මගේ දේශපාලන ජීවිතයේ ලැබපු ඉතාමත්ම අමිහිරි අත්දැකීම් එක්ක කටයුතු කරු මැතිවරණය. හුදකලා කරමින් පළාත් සභාව තබමින් තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එවකට තිබුණු ආණ්ඩු බලය සම්පූර්ණ පාවිච්චි කර ගනිමින් විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳව ප්‍රකාශ කරමින් ඒට එහා ගිය ඒකාධිපතිත්වය කටයුතු කරමින් පාලනය ලබා ගැනීමෙන් පෙනී හිටියා. ඊට විරුද්ධ විච්ච මේ රටේ සමස්ත ජනතාව බලාපොරොත්තු වුණා මේ මනාප ක්‍රමය අහිමි වෙන්නට. අපි දන්නවා මනාප ක්‍රමයත් එක්ක ඡන්ද වදිනකොට තමන්ගේ අයියා අඳුරන්නේ නැහැ, තමන්ගේ පියා අඳුරන්නේ නැහැ, තමන්ගේ ඥාතියා අඳුරන්නේ නැහැ, තමන්ගේ ඉන්න මිත්‍රයා අඳුරන්නේ නැහැ. මනාපය වෙනුවෙන් ඇනකොටා ගනිමින් මරා ගනිමින් මේ රටේ තුළ තිබුණු ඒ අමිහිරි අත්දැකීම් අයින් කිරීමේ අවශ්‍යතාවය විශේෂයෙන් මේ රටේ එදා මෙදා තුළ ජනතාවට තිබුණා. අවුරුදු 28ක ඉතිහාසයේ දිහා බලනකොට මේ ක්‍රමය නිර්මාණය වෙලා මේ ක්‍රමයෙන් ඈත් වෙලා යා යුතුද ගිනිය යුතුද කියන කාරණය හොදෙක්ම දැක්ක අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ මැතිතුමාත් වර්තමාන ජනාධිපතිතුමාත් මේ ඉවත් කරනවායි කියන පොරොන්දුව මං හිතන්නේ අපි පෞගේ මැතිවරණ කාලයේ දුන්නා. එසා එය අද ඉෂ්ට සිද්ධ වෙනකොට ඒ පිළිබඳව බලාගෙන ඉන්න බැරුන් විශේෂයෙන්ම ඒ තුළින් බලය හැමදාම ලබා ගැනීමේ අරමුණින් එදා හිටපු පාලකයන් තම බලය නැවත කුමන හෝ ක්‍රමයකින් ලබා ගැනීමේ මං හිතන්නේ ඒක හිණයක් වේවි. ලබාගෙන නැවත මේ රටේ අඳුරු යුගයක අවශ්‍යතාවයේ අඳුරු යුගය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයේ තියෙන ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, නිසා ඒවට කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ආණ්ඩුව ගත්තේ මේ රටේ අපට ආණ්ඩුව ලබා දුන්නේ විශේෂයෙන්ම මේ යහපාලන ආණ්ඩුව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයෙන් බහුතර ජනතාව විශේෂයෙන්ම අපි කියනවා. අද කවුරු මොනා කිව්වත් යහපාලනය වෙනුවෙන් පෙනී හිටපු සෑම සියලු දෙනා නියඩව හිටියත් යහපාලන විරුද්ධ වුණු සියලු දෙනා අද වේදි බැස්සත් විශේෂයෙන්ම 2020 වෙනකොට මෙරටේ සෑම සියලු දෙනාටම තේරුම් ගන්න පුළුවන් ඒ වැඩපිළිවෙළක් සමාජගත කරලා
සමාජයේ අනාගත යහපත උදෙසා එන වැඩපිළිවෙලක් නිර්මාණය වේ කියන කාරණේ ඉතාමත්ම අභිමානීය පසුබිලේ මන්ත්‍රීවරයාට මේ අවස්ථාවේදී මතක් කරනවා. ගරු මූලසාන මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන්ම අපේ රට තුළ බැලුවම කාන්තාවන්ගේ විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා කියන කාරණේ උදේ ඉඳන් මේ දක්වා අපි කිව්වා. ඒ කාන්තාවන්ට අවශ්‍ය කරන නිශ්චිත සහයෝගය එහෙම නැත්නම් ඔවුන්ට දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් කරන්න පුළුවන් කැපකිරීම සේවාව සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් පෙනී සිටීම සඳහා මේ සංශෝධනය තුළ විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. ඒ වගේම මම දකිනවා පරාත්පාලන ඡන්දය තුළදත් මේ කටයුතු තුළ විශේෂයෙන්ම අපේ ආසන මට්ටමේ නියෝජන දේශපාලන නායකයන් හැටියට විශාල කැමැත් සහ පෙබදීමක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා කාන්තාවන් ඔවුන්ගේ කාර්යභාරයේදී ඔවුන් කිව් දේ ඉටු කරන්න පුළුවන් වැඩපිළිවෙළක් සිද්ධ කරනවා. මම හිතනවා විශේෂයෙන්ම ඉදිරි අනාගතය තුළ මේ වැඩපිළිවෙළ ඉතාමත්ම සාර්ථක ක්‍රියාත්මක වීමේදී විශේෂයෙන් මේ විරුද්ධ බොහෝ දෙනාට ඔවුන්ට එදාට අඬන්නට වේදී ඔවුන්ට එදාට කඳුළු වැටේවි එදා අපි විරුද්ධ වුණේ මෙයන් වූ කටයුත්ත කරනේදී කියන කාරණේ කෙසේ වෙතත් ගරු මූලාසූරණ මන්ත්‍රීතුමනි විශේෂ කාරණයක් මේ අවස්ථාවේදී මතු කරන්නට ඕනි. අද අපේ සීමා නිර්ණය කරලා ඒ සීමා නිර්ණය කිරීම තුළ විශේෂයෙන් කවුරුන් හෝ බලාපොරොත්තු වෙනවා මේ ප්‍රමාද වෙයි කියලා මම ඒ දකින්නේ නැහැ. මේ වෙනකොටත් ප්‍රාදේශීය සභා මට්ටමේ සීමා නිර්ණය කළා ඉවරයි. ඒකට අපි දන්නවා කෙසේද ඊළඟ පනස් සභාව තුළ ඉතා ඉක්මනින් සීමා නිර්ණය කටයුතු කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ගරු අග්‍රාමාත්‍යතුමා මාස 4ක් ඇතුළත කෙටි කාලයක් තුළ මේ මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න අවස්ථාවකට ගත්තේ. ඒ වගේම තමයි එකම දිනයක තුළ මේ පනස් සභා සියල්ල පවත්වීමේ ඉතාමත්ම වටිනාකම තියෙන මා කලින් සඳහන් කරපු පනස් සභා මැතිවරණය තුළ අපි ලැබපු මේ අමිහිරි අත්දැකීම් එක්ක බලනකොට ආණ්ඩුව පවතින වෙලාවට ඒ ආණ්ඩු බලය සියල්ල පාවිච්චි කරලා ඒ පලාතකට ඒ සියල්ල ගිහිල්ලා විශාල ධනස්කන්ධයක් වියදම් කරලා විශාල බලයක් වියදම් කරලා විශේෂයෙන්ම බලය ලබා ගැනීම කරු මම හිතන්නේ එයයි නෙමේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට සැබෑ අරුත දෙන වැඩපිළිවෙළද යහපාල ආණ්ඩුවේ අපි සියලු දෙනා ගෙනල්ලා තියෙනවා. ඒට එක්සිතින් එකතු වෙලා ඒ පූජනීය අවස්ථාවට අතගහන්නේ කියලා අපි මේට විරුද්ධ වෙන සෑම සියලු දෙනා ඉතාමත්ම ගෞරවෙන් ඉල්ලා සිටිනවා ගරු මුලසනේ මන්ත්‍රීතුමනි. විතරක් නෙමේ මට ඉතාමත්ම කනගාටුවෙන් මේ වෙලාවේ මතක් කරන අවස්ථාවක් කරගන්නවා. දැන් මේ සීමා නිර්ණය වෙනකොට මේ ජනසංඛ්‍යාවන්ට අවශ්‍ය කරන ඡන්ද පසුබිම හැදෙනකොට ඌව පළාතේ අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6කට මේ වෙනකොට මේ බලපාලා තියෙන බරපතල ප්‍රශ්නයක් නිසා අපිට ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, අපේ දිස්ත්‍රික් නායකතුමනි, ඔබතුමා අද දන්නවා ඇති මේ වෙනකොට අපේ ප්‍රදේශයේ තියෙන සුන්දරම දිය ඇල්ල වෙන රාවණ ඇල්ලේ වතුර සියල්ලම මේ වෙනකොට සියල්ලම ඌමාවේ ව්‍යාප්තියෙන් ක්‍රියාත්මකනේ ටනල් එකට අදගෙන යනවා. විශේෂයෙන් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6ම ගිලා බැස්සොත් අපි සීමා නිර්ණය හදලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වැඩපිළිවෙළක් හදලා ඒ කොට්ටාසවල ඉන්න ජනගහනය නැති වෙලා ගියොත් මං හිතන්නේ බරපතල ප්‍රශ්නයක් වෙනවා. ආණ්ඩුවක් හැටියට අපි දිගින් දිගටම පසුබිලේ මන්ත්‍රීව හැටියට ඒ පළාත නියෝජනය කරන මන්ත්‍රීව හැටියට මේ පිළිවෙඳ වග කියකෝ මෙති ඇමතිතුරුන්ට යෝජනා කරත් කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. අද ඒ සුන්දර දියඇල්ලේ සියලුම අතුරු විහල ඒ උමගේ තුළට ගලාගෙන යන අද දකින්නට ලැබෙන්නේ නැහැ. අද මම හිතන්නේ මා ආන්දෝලනාත්මක වැඩපිළිවෙලක් ඒ ප්‍රදේශය තුළ සිද්ධ වෙලා තියෙන ගරු මුස්ලිම් මන්ත්‍රීතුමනි, මේ අවස්ථාවේදී අපි ඡන්දය ඉල්ලන්න ඡන්දය හොඳින් පවත්වන්න ඒ සීමා නිර්ණය කරලා වැඩක් වෙයිද පළක් වෙයිද ඒ ප්‍රදේශයේ ජනතාව නැති වෙලා ඒ ප්‍රදේශයේ තියෙන භූමි භාගය නැති වෙලා ඒ ප්‍රදේශයේ තියෙන සුන්දරත්වය නැති වෙලා ගියාට පස්සේ මං හිතන්නේ නැහැ අපිට ඒයින් පළක් වේවි කියලා. ඒ නිසා මම විශේෂයෙන් අවධානය යොමු කරනවා මේ 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 අද පරාසභා සංශෝධන පනත් කෙටුම්පත කතා කරත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා අපි ජීවත් වෙන ප්‍රදේශයේ ආරක්ෂා කරගන්න කියන කටයුතු කරන්න. ඒ නිසා වගකීම් කරු අපේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිතුමන් ඉල්ලීමක් කරනවා අද රාජ්‍ය වෙනකොට තමුන්නාසාර සියලු දෙනාම දැනගන්නට පුළුවන් මේ බීසුණු தත්ත්වය. අද මේ ප්‍රදේශයේ ජනතාව විශාල බියකින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඉතා කඩිනම් අවධානයක් යොමු කරන්න කියන කාරණේ. ඒ වගේම විශේෂයෙන් පළාත් පාලන ආයතන නියෝජනය කරන පළාත් සභාවේ පිළිබඳව ඒ පළාත් සභාවේ ක්‍රියාදාමයන් පිළිබඳව අපේ ඉතාමත්ම කනගාටුවෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවතුල අපි කතා කළ නිසා විශේෂයෙන් අපි දකිනවා මම දකිනවා මේ වැඩපිළිවෙළ තුළ විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාට අපි යෝජනා කරන සමහර අවස්ථාවලදී අපි පළාත් සභාවල් තුළ කරන සියලු දේවල් මේ පාර්ලිමේන්තුව තුළ අහනකොට ඇමතිවරයාගේ උත්තරේ වෙන්නේ මට කරන්න දෙයක් නැහැ මම දන්නේ නැහැ මට උත්තර මඳින්නේ වෙන්නේ නැහැ කියලා ගරු අමාත්‍යතුමනි. මේයින් නොවුනත් ඔබ ඡන්දයේ තියන්න හදන හොඳ ක්‍රමයකට ඔබ හදන්න හදනවා පළාත් සභාව ක්‍රමයේ හොඳ මෙතකට ගෙන. හැබැයි පළාත් සභාවේ ක්‍රියාදාමයන් පිළිබඳව යම් දෙයක් අහනකොට ඔබට හෝ ඉදිරියට එන පලන ඇමතිවරයාට ඒ පලන් සභාව පිළිබඳව වගකිය යුතු තීන්දුව తీන්න ගන්න පුළුවන් වැඩ පිළිවෙලකුත් හද යුතුයි කියන කාරණා මේ අවස්ථාවේදී යෝජනා කරන මුලසනේ ගරු මන්ත්‍රීතුමනි නිසා අපි ඒක බරපතල විදිහට දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ පලන් සභාව තුළ කාර්යභාරය වුණේ ඒ පළාතේ ජනතාවට අවශ්‍ය කරන සියලු සංවර්ධන සහ දියුණුවන් කරා එන්න. හැබැයි අපි ප්‍රශ්න කරනවා, අපිට ප්‍රශ්න තියෙනවා, අපි හොයලා බලමු, අපි හැරිලා බලමු ඒ පළාත් සභාව සියල්ල තුළ ඒ කටයුතු සිදුවෙලා තියෙනවද කියලා. එසේ සිදුවෙලා තියෙනවනම් අද මෙවන් රටක් මෙවන් තත්ත්වයට නොයදී කියන විශ්වාසිත නිසා මම යෝජනා කරනවා. අපි ඡන්ද ක්‍රමය හදනවා, ඡන්ද හදලා ඒ ඡන්ද පවත්වලා ඒ ජනතා නියෝජිතයන්ගේ සැබෑ සේවය ලබා දිය යුතු පළාත් සභාව නිර්මාණය කළ යුතුයි කියන කාරණේ අවසාන වශයෙන් මතක් කරමින් මම හිතනවා මට ලබා දීලා දෙන ඉතාමත්ම කෙටි කාලයක් ඒ කාලයේ වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය පදකරමින් මම නිරා බොහොමත්ව ස්තුතියි.
ස්තුතියි.